අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔබේ ගුරු ගෙදරින් මේ සෝදානම. කෘෂි හා ආහාර තාක්ෂණය. පාඩම ඔබ වෙත ගෙනෙන්නට, ඉතින් පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බල්ලකැටුව ශ්‍රී සුගත ද්විතීක විද්‍යාලයේ කේකේ සමරකෝන් ගුරු මෑණියන්.
ආයුබෝවන්, සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. අදත් මම සුපුරුදු පරිදි ඔබත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කෘෂි හා ආහාර තාක්ෂණ විෂය පිළිබඳව. ඊට කලින් දුවේ පුතේ 10 ශ්‍රේණිය කෘෂි හා ආහාර තාක්ෂණයේ පෙළ පොතත් සටහන් තබා ගැනීමට කොලයක් සහ පෑනක් ඔබ ළඟ තබා ගැනීම වැදගත් වේවි. අපි හැමෝම මේ දවස්වල වැඩිපුර කාලය ගත කරන්නේ නිවසේ. ඒකට හේතුව අපි හැමෝම දන්නවා. කොරෝනා වසංගතය නිසා අපිට නිවසේ රැඳෙන්න වෙලා තිබෙනවා. මෙම රෝගය අපට බෝවන්නේ වෛරසයකින්. මෙම වසංගතය ගැන කතා කළොත් මිනිසා පිළිබඳවනේ අවධානයක් යොමු කරන්නේ. ඉතින් මේ වගේම තමයි ශාකත්. ඔවුනුත් ජීවීන් නිසා රෝග වැළඳීමේ හැකියාව තිබෙනවා. නමුත් අවාසනාවකට ශාකවලට කතා කරලා කියන්න බෑ මම ලෙඩ වෙලා කියලා. අපි ඒවා මතු පිටින් හඳුනාගත යුතු වෙනවා. දරුවනි, අපි අද සාකච්ඡා කරමු 10 ශ්‍රේණිය කෘෂි හා ආහාර තාක්ෂණයේ පෙළ පොතේ 9 වන පාඩම පලිබෝධ පාලනය පිළිබඳව. මුලින්ම අපි බලමු පලිබෝධකෙක් කියන්නේ කවුද කියලා. පලිබෝධකයෙක් කියන්නේ දුවේ පුතේ, මිනිසාට හෝ මිනිසා විසින් වගා කරනු ලබන භෝගවලට හෝ ඇති කරනු ලබන සතුන්ට හෝ පරිහරණය කරන ද්‍රව්‍යවලට හෝ හානි පමුණුවන ඕනෑම ජීවියෙක්. ඒ කියන්නේ දරුවනේ, අපි භෝග ගැන කතා කරොත් ඒවාට හානි කරන ඉත්තෑවුන් හාවුන් වැනි සතුන්ද අපි සලකන්නේ පලිබෝධකයින් විදිහට. භෝග වගාවේ ප්‍රධාන පලිබෝධකාණ්ඩ තුනක් තිබෙනවා. ඒවා තමයි දුවේ පුතේ, වල් පැලෑටි, දිලීර, බැක්ටීරියා, වෛරස් වැනි රෝගකාරක ජීවීන්, කෘමීන් සහ කෘමි නොවන සතුන්. මම නැවතත් එම කාණ්ඩ තුන මතක් කරන්නම්. 1. වල් පැලෑටි, 2. රෝගකාරක ජීවීන්, 3. කෘමීන් හා කෘමි නොවන සතුන්. හොඳයි දරුවනේ, අපි පළමුවෙන්ම කතා කරන පලිබෝධ කාණ්ඩය තමයි වල් පැලෑටි. භෝගයක් හැරුණ විට වගා බිමේ වැඩෙන ඕනෑම පැලෑටියක් වල් පැලෑටියක් ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ අපි හදපු කැරට් පාත්තියක මුගුණු වෙන පැලයක් තිබුණත් ඒ මුගුණු වෙන පැලය වල් පැලයක් ලෙස තමයි සලකන්නේ. ඔබ දන්නවා දරුවනි, වල් පැලෑටි අහිතකර තත්ත්ව යටතේ වුවද හොඳින් වර්ධනය වී සීග්‍රයෙන් පැතිරෙනවා. ඒ වගේම තමයි වල් පැලෑටි සුළඟ, ජලය වැනි විවිධ ක්‍රම මගින් ව්‍යාප්ත වන අතර කෙටි ජීවන චක්‍රයක් පවතිනවා. මීළඟට අපි බලමු දරුවනි, වල් පැලෑටි මගින් භෝග වගාවන්ට සිදුවන හානි මොනවාද කියලා. වල් පැලෑටි භෝග සමග පෝෂක, හිරු එළිය, ඉඩකඩ ආදී සාධක ලබා ගැනීම සඳහා තරඟ කරනවා. එතකොට මොනවද වෙන්නේ දරුවනි? භෝගවලට මා කලින් සඳහන් කළ පෝෂක, හිරු එළිය හා ඉඩකඩ ප්‍රමාණවත් පරිදි නොලැබීම නිසා අපි වගා කර ඇති භෝගයේ දුර්වල වී අස්වැන්න අඩු වෙනවා. ඇතැම් වෙලාවට ඔබ දැක ඇති අපි කඩෙන් කිනන හාල්වල වල් පැලෑටි බීජ මිශ්‍ර වෙලා තිබෙනවා. මේ වගේ වෙලාවට හාල් හරි නෑ කියලා හිතෙනවා නේද? ඒ කියන්නේ අස්වැන්නේ ගුණාත්මකභාවය අඩු වෙලා. ඒ වගේම තමයි වල් පැලෑටි කෘමි පලිබෝධකයින්ට සැඟවි සිටීමට උපකාරී වෙනවා. ඒ කියන්නේ වල් පැලෑටි කෘමි පලිබෝධකයින්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමට ධාරකයෙක් ලෙස ක්‍රියා කරනවා. ඒ වගේම තමයි දරුවනේ, ජලය ගෙන යන කානුවල වල් තිබුණොත් මොකද වෙන්නේ? ඔව්, ජල සම්පාදන මාර්ග නැත්තම් කානුව අවහිර වෙලා භෝගයට හරිහැටි ජලය සපයන්න බැරි වෙනවා. ශේෂ්ත්‍රයේ වල් පැලෑටි තිබෙනකොට අපි වල් මර්ධනයට අමතර වියදමක් දැරීමටත් සිදු වෙනවා. මෙම වියදම කම්කරු ශ්‍රමයේ වෙන්න පුළුවන්, නැත්තම් වල් මර්ධනයට යොදා ගන්න කෘෂි රසායනික ද්‍රව්‍ය සඳහා වෙන්න පුළුවන්. ඔන්න දරුවනේ, ඔය විදිහට වල් පැලෑටි භෝග වගාවේදී අපිට පාඩු සිදු කරනවා. නමුත් වල් පැල ඇටිවල හොඳ පැතිත් තියෙනවා. අපි බලමු වල් පැල ඇටිවල හොඳ ලක්ෂණ මොනවද කියලා. වල් පැල ඇටි පොළොව මතුපිට වැවිලා තිබෙන විට එය පසු මතුපිට ආවරණයක් ලෙස ක්‍රියා කරනවා. මේ නිසා සුළඟ, ජලය ආදී පාංශුකාදන කාරක වලින් සිදුවන පාංශුකාදනය අඩු වෙනවා. ඒ වගේම තමයි දරුවනේ සමහර තෘණ වර්ග සත්ව ආහාර ලෙස භාවිතා කරනවා. වල් පැල ඇටි අමුකොළ පොහොර ලෙස කොම්පෝස්ට් නිෂ්පාදනයේදීද යොදා ගන්නවා. බැලතන, කලාඳුරු වගේ වල් පැල ඇටි ඖෂධ ලෙසත් යොදා ගන්නවා. සමහර ගෙවල් ඉදිරිපස තිබෙන මිදුල්වල පිඩලි අල්ලා තිබෙන ඔබ දැක ඇති. මේ පිඩලිවල තිබෙන තෘණ සලපන්නෙත් වල් පැල ඇටි ලෙස. ඉතින් දරුවනේ භූමි අලංකරණ කටයුතු සඳහාද වල් පැල ඇටි යොදා ගන්නවා. හොඳයි දුවේ පුතේ, අපි දැන් වල් පැල ඇටිවල අවාසි සහ ප්‍රයෝජන කතා කළානේ. මීළඟට අපි බලමු වල් පැල ඇටි වර්ගීකරණය. එහෙමත් නැත්නම් විවිධ ලක්ෂණ පදනම් කරගෙන වල් පැල ඇටි වර්ග කරන්නේ කොහොමද කියලා. වල් පැල ඇටි වර්ගීකරණය කරන එක් ක්‍රමයක් තමයි වල් පැල ඇටියේ බාහිර පෙනුම පිළිබඳව සලකා බලා ඒවා වර්ග කිරීම. මේ බාහිර පෙනුමට අපි කියනවා රූපාකාරය කියලා. රූපාකාරය අනුව වල් පැල ඇටි තවත් ආකාර තුනකට වර්ග කරන්න පුළුවන්. ඒවා තමයි පළල් පත්‍ර වල් පැල ඇටි, තෘණ වර්ග සහ පන් වර්ග. පළල් පත්‍ර වල් පැල ඇටිවල පත්‍රය පළල්. ඒ වගේම තමයි පත්‍ර නාරටි දැලක් වගේ විහිදිලා තිබෙනවා. මොනර කුඩුම්බිය, කුප්පමේනියා වගේ වල් පැල ඇටි පළල් පත්‍ර වල් පැල ඇටි වලට උදාහරණ ලෙස කියන්න පුළුවන්. මීළඟට රූපාකාරය අනුව වර්ග කරන තෘණ හා පන් වර්ග සැලකුවොත් ඒ වාගේ පත්‍ර සිහින් දිගටි හැඩයක් ගන්නවා. පත්‍ර නාරටිත් සමාන්තරව තමයි තිබෙන්නේ. නමුත් ඒ පුතේ පන් වර්ග සහ තෘණ වර්ග වෙන් කර හඳුනා ගන්න පුළුවන් පහසුවෙන්ම ඒ වාගේ කඳන්වල හැඩයෙන්. තෘණ වර්ගවල කඳන් සිලින්ඩරාකාර හැඩයක් ගන්නා අතරම කඳ තුල කුහරයක් පවතිනවා. නමුත් පන් වර්ගවල කඳන් ත්‍රිකෝණාකාර වන අතර කඳ තුල කුහරයක් නම් දක්නට ලැබෙන්නේ නැහැ. හොඳයි දුවේ පුතේ, අපි මේ වෙනතෙක් සාකච්ඡා කළා රූපාකාරය අනුව වල් පැල ඇටි වර්ග කරන ආකාරය පිළිබඳව. දැන් අපි බලමු වල් පැල ඇටි වර්ගීකරණය කරන දෙවන ආකාරය පිළිබඳව. වැඩෙන ස්ථානය අනුවත් අපිට වල් පැල ඇටි වර්ග කරන්න පුළුවන්. වැඩෙන ස්ථානය අනුව දිය ගොඩ ලෙස අපිට වල් පැල ඇටි වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩබිම වැඩෙන වල් පැල ඇටි සහ ජලයේ වැඩෙන වල් පැල ඇටි ලෙස වල් පැල ඇටි වැඩෙන ස්ථානය අනුව වර්ග කරන්න පුළුවන්. එහෙනම් දරුවනේ, නිදිකුම්භ වල් පැල ඇටිය ගොඩබිම වැඩෙන වල් පැල ඇටියක්. නමුත් දියහපරල, ජපන් ජබර වගේ වල් පැල ඇටි වැඩෙන්නේ ජලයේ. අවසාන වර්ගීකරණ ක්‍රමය තමයි දරුවනේ වල් පැල ඇටිවල ජීවිත කාලය අනුව ඒවා වර්ග කිරීම. එක් වර්ෂයක් තුල හෝ ඊට අඩු කාලයකින් යම් වල් පැල ඇටි වර්ගයක් තම ජීවන චක්‍රය සම්පූර්ණ කරලා මිය යනවා නම් ඒ වගේ වල් පැල ඇටි වලට කියනවා වාර්ෂික වල් පැල ඇටි කියලා. නමුත් යම් වල් පැල ඇටි වර්ගයක් තමන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න වර්ෂයකට වඩා වැඩි කාලයක් ගන්නවා නම් එවැනි වල් පැල ඇටි වලට අපි කියනවා බහුවාර්ෂික වල් පැල ඇටි කියලා. මම හිතනවා ඔබට පැහැදිලි වන්නට ඇති කියලා වල් පැල ඇටි වර්ගීකරණ ක්‍රම තුන පිළිබඳව. දරුවනේ, මම අද ඔබට පුංචි ගෙදර වැඩක් දෙන්නම්. ඔබ A4 කොලයක් අරගෙන වල් පැල ඇටි වර්ගීකරණය කරන ක්‍රම දෙබෙදුම් සුචියක් ආකාරයට ලියන්න. උදාහරණයක් විදිහට රූපාකාරය අනුව වල් පැල ඇටි බෙදෙන ආකාර තුන ඇතුළත් වෙන විදිහට රේඛා සටහනකින් දක්වන්න. පසුව මේ සියලුම වල් පැලෑටි ආකාර සඳහා උදාහරණ සොයා ලියන්න. මෙය ඉතා පිළිවෙලට ලස්සනට ලියලා ඔබ නිතරම ඔබට නිතරම ඇස ගැටෙන ස්ථානයක බිත්තිය අලවන්න. ඔබ මෙය දකින අවස්ථාවලදී එය නිතරම කියවන්න. එවිට වල් පැලෑටි වර්ගීකරණය කරන ආකාර හා ඒවාට උදාහරණ ඔබේ මතකයේ රැඳේවි. දරුවනි, අපි භෝග වගාවකින් බලාපොරොත්තු වෙන්නේ හොඳ අස්වැන්නක් ලබා ගන්නනේ. ඉතින් ඒ විදිහට ගුණාත්මක හා වැඩි අස්වැන්නක් ලබා ගන්න නම් අපි ශේෂ්ත්‍රයේ කරන්න ඕනි වැදගත් දේවල් වලින් එකක් තමයි වල් පැලෑටි පාලනය කිරීම. වල් පැලෑටි පාලනය කරන අවස්ථා දෙකක් ගැන අපට කතා කරන්න පුළුවන්. ඒවා තමයි දුවේ පුතේ අපිට වගා බිමේ තිබෙන වල් පැලෑටි පාලනය කරන්න පුළුවන්. දෙවන අවස්ථාව තමයි වගා භූමියට අලුතින් වල් පැලෑටි ඇතුල්වීම වළක්වා ගන්න පුළුවන්. අපි මුලින්ම සාකච්ඡා කරමු වගා බිමක් තුල තිබෙන වල් පැලෑටි පාලනය කරන්නේ කොහොමද කියලා. මෙහිදී අපිට සරලවම කරන්න පුළුවන් දේ තමයි භෝගයේ සංස්ථාපනය කළාට පසුව ශේෂ්ත්‍රයේ ඇති වල් පැලෑටි අතින් උදුරා දැමීම හෝ උදළු ගෑම මගින් ඉවත් කිරීම. ඒ වගේම තමයි පස ආවරණය වන පරිදි වසුන් යෙදිය හැකි. වසුන් ලෙස පිදුරු, පොල්ලතු වැනි දෑ භාවිතා කරන්න පුළුවන්. පස මතු පිට ආවරණය වන පරිදි විවිධ වැල් වර්ග වැවීමෙන්ද වල් පැලෑටි මතුවීම අවම කරන්න පුළුවන්. මෙසේ පස ආවරණය වන පරිදි භෝග වැවීම ආවරණ භෝග වගාව ලෙස හඳුන්වනවා. වී වගාවේදී නම් ලියද්දට ජලය බැඳ තැබීමෙන් වල් පැල කුණු වී මිය යෑම සිදු වෙනවා. තවත් දෙයක් තමයි ගොයම් පැල පේලි අතර වල් පැල නෙලීමට රොටරි වීඩරේ නම් උපකරණය භාවිතා කරනවා. දරුවනේ, ඔබ අසා තිබෙනවද වල් පැලෑටි පාලනය සඳහා ජෛව පාලන ක්‍රම යොදා ගන්නවා. ජෛව පාලන ක්‍රම කියන්නේ වල් පැලෑටි ආහාරයට ගන්නා ජීවීන් යොදාගෙන වල් පැලෑටි වර්ධනය පාලනය කිරීම. උදාහරණයක් විදියට සැල්වීනියා වර්ධනය පාලනය කිරීමට සයිටොබේගස් සැල්වීනියේ නම් ගුල්ලා යොදා ගැනීම සහ පොල් වගා භූමිවල වල් පැලෑටි පාලනයට ගවයින් යොදා උලා කෑමට සැලැස්වීම සඳහන් කරන්න පුළුවන්. මේ ක්‍රමවලින් වල් පැලෑටි පාලනය සිදු කළ නොහැකි නම් පමණක් රසායනික වල්නාශක යෙදීම උචිත වෙනවා. මෙසේ රසායනික පලිබෝධනාශක යෙදීම රසායනික ක්‍රමය ලෙස හඳුන්වනවා. හොඳයි දුවේ පුතේ, දැන් අපි සාකච්ඡා කරමු වගා භූමියට අලුතින් වල් පැලෑටි ඇතුළු වීම වළක්වීමට ගත හැකි පියවර මොනවද කියලා. භෝග සිටුවීමට අප ලබා ගන්නා බීජ වල් පැලෑටි බීජ වලින් තොරවීම ඉතා වැදගත් වෙනවා. මේ නිසා භෝග බීජ ලබා ගැනීමේදී ඒවා හොඳින් පරීක්ෂා කිරීම කළ යුතු වෙනවා. එසේම භෝගවලට කොළ පොහොර හෝ කොම්පෝස්ට් පොහොර යෙදීමේදී ඒවා වල් පැලෑටි කොටස් හෝ බීජ වලින් තොරවිය යුතුයි. නැත්නම් මේ කාබනික පොහොර සමග ඇති වල් පැලෑටි වල බීජ නිසා ශේෂ්ත්‍රයේ වල් පැලෑටි බෝවීම සිදු වෙනවා. තවත් දෙයක් තමයි දරුවනේ, වාරි ජලය සමග වල් පැලෑටි බීජ හෝ වර්ධක කොටස් ශේෂ්ත්‍රයට පැමිණීම වැළැක්වීම. මේ සඳහා වාරි අලමාර්ග දෙපස වල් පැලෑටි වලින් තොරව පිරිසිදුව තබා ගත යුතු වෙනවා. එක් වගා බිමක කටයුතු වලට යොදා ගන්නා උදළු, රේඛා ආදී උපකරණවල තැවරෙන වල් පැලෑටි බීජ එම උපකරණ සමග වෙනත් වගා බිමකට යෑම වැළැක්වීමද කළ යුතු වෙනවා. මේ නිසා පිරිසිදු කෘෂි උපකරණ භාවිතය වැදගත් වෙනවා. තවත් දෙයක් තමයි දරුවනේ, වෙනත් රටකින් රැගෙන එන රෝපණ ද්‍රව්‍ය සමග හෝ වෙනත් ශාක කොටස් මගින් වල් පැලෑටි රට තුළට ඇතුල් වීමේ හැකියාවක් තිබෙනවා. මේ සඳහා ශාක නිරෝධායන අනපනත්වලට අනුව ශාක රට තුළට ගෙන්වීම කළ යුතු වෙනවා. මෙහිදී ශාක නිරෝධායනයේදී එම ශාක කොටස් හෝ ශාක රටතුලට ගෙන ඒමට හෝ ප්‍රදේශයකින් ප්‍රදේශයට ගෙන යාමට පෙර ඒවා හොඳින් පරීක්ෂා කිරීමකට ලක් කරනවා. මෙසේ නිරෝධායන ක්‍රම අනුගමනය කිරීම විවස්ථාපිත ක්‍රම යටතට ඇතුළත් කරන්න පුළුවන්. මීළඟට දුවේ පුතේ අපි බලමු රසායනික වල්නාශක වර්ගීකරණය කරන ආකාරය පිළිබඳව. රසායනික වල්නාශක වර්ගීකරණය කරන ආකාර තුනකට සිදුවෙනවා. පළමු වෙන්න තමයි වල්නාශක යෙදිය යුතු අවස්ථාව අනුව වල්නාශක වර්ගීකරණය කිරීම. මේ අනුව කොටස් දෙකකට වල්නාශක බෙදන්න පුළුවන්. ඒවා තමයි පූර්ව නිර්ගමන වල්නාශක සහ පශ්චාත් නිර්ගමන වල්නාශක. පූර්ව නිර්ගමන වල්නාශක බිම් සැකසීමේදී පසට යොදනු ලබනවා. එවිට වල් පැලෑටිය පොළවෙන් උඩට මතුවීමට පෙර ඒවා විනාශ වීමක් සිදු වෙනවා. නමුත් පශ්චාත් නිර්ගමන වල්නාශක වල් පැලෑටි පත්‍ර මට්ටට යෙදීම සිදු කරනවා. ඒ කියන්නේ දරුවනේ බිම් සැකසීමේදී සහ භෝග සිටූ පසු මෙම පශ්චාත් නිර්ගමන වල්නාශක යෙදිය හැකි. රසායනික වල්නාශක වර්ගීකරණය යටතේ මීළඟ වර්ගීකරණ ක්‍රමය තමයි දරුවනේ වල්නාශක වල් පැලෑටි තුල ක්‍රියාත්මක වන ආකාරය අනුව වර්ග කිරීම. මේ යටතේ වල්නාශක ක්‍රියාකාරීත්වය අනුව ආකාර දෙකකට බෙදනවා. ඒවා තමයි ස්පර්ශ වල් පැලෑටි නාශක සහ සංස්ථානික වල් පැලෑටි නාශක. ස්පර්ශ වල්නාශක ස්පර්ශ උස්ථානයේ ශාක පටක පමණක් විනාශ කරනවා. නමුත් සංස්ථානික වල්නාශක ස්පර්ශ වූ තැනින් වල් පැලෑටිය තුලට ඇතුළු වී මුළු ශාකයම විනාශ කිරීමක් සිදු කරනවා. තුන්වන රසායනික වල්නාශක වර්ගීකරණ ක්‍රමය තමයි මර්ධනීයවන වල් පැලෑටි වර්ගයේ අනුව වෙන් කිරීම. මේ යටතේද තවත් කොටස් දෙකකට වල්නාශක බෙදිය හැකි. ඒවා තමයි සියල්ල නසන වල්නාශක සහ තෝරා නසන වල්නාශක. සියල්ල නසන වල්නාශක මගින් පළල් පත්‍ර 50 තුන යන රූපාකාර තුනෙහිම වල්පැල මර්ධනය කිරීමක් සිදු කරනවා. නමුත් තෝරානසන වල්නාශක මගින් තෘණ ඉතිරි වී පළල් පත්‍ර හා පන් වර්ග මර්ධනය කිරීමක් සිදු වෙනවා. අපි සාකච්ඡා කළ රසායනික වල්නාශක වර්ගීකරණ ක්‍රමයන් සියල්ල පිළිබඳව සලකා බලන විට දරුවනේ භූගත කොටස් සහිත ඇටවරා කලාඳුරු වැනි වල්පැල ඇති පාලනයට සංස්ථානික වල්නාශකත් එසේ භූගත කොටස් නොමැති වල්පැල ඇති සඳහා ස්පර්ශ වල්නාශකත් භෝගයේ සිටුවීමට පෙර ශේෂ්ත්‍රයේ ඇති වල්පැල ඇති මර්ධනය කිරීමට සියල්ල නසන වල්නාශකත් යෙදීම සුදුසු වන බව ඔබට හැඟෙනව ඇති. දුවේ පුතේ, මීළඟට අපි කතා කරමු ශාක රෝග පිළිබඳව. හිතන්න දරුවනේ, අපිට ලෙඩක් හැදුනම අපේ ඇඟට අමාරු ගතියක් නැත්තම් අපහසු ගතියක් දැනෙනව නේද? ඒ වගේම ජීවියෙක් ලෙස ශාකයට ඇතිවන පීඩාකාරී වන අසාමාන්‍ය කායික ක්‍රියාදාමයකට අපි කියනවා ශාක රෝගයක් කියලා. ශාක රෝග බොහෝ විට ඇතිවෙන්නේ රෝගකාරක ජීවීන් නිසා. නමුත් අහිතකර දේශගුණික සාධක, මූලද්‍රව්‍ය විෂවීම, පෝෂණ ඌනතා නිසාද විවිධ ශාක රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. දැන් අපි බලමු පුතාලා, ශාක ලෙඩ කරවන රෝගකාරක ජීවීන් එහෙමත් නැත්නම් අපි කියනවා ව්‍යාධි ජනකයන් කවුද කියලා. භෝග වගාවේදී බහුලව දක්නට ලැබෙන ව්‍යාධි ජනකයන් තමයි දිලීර, බැක්ටීරියා, වෛරස්, ෆයිටොප්ලාස්මා සහ වටපණුවන්. මොවුන්ගෙන් බොහොමයක් සුත්‍ර ජීවීන්. මොවුන් ශාකවල පූටිකා වාසිදුරු හෝ ශාකයේ තුවාල වූ ස්ථාන තුලින් ශාකවලට ඇතුල් වෙන්න පුළුවන්. නමුත් වටපණුවන් හා සමහර දිලීර තමා විසින්ම ශාකයේ සිදුරු කරගෙන ඇතුල් වෙනවා. වෛරස් හා ෆයිටොප්ලාස්මා ප්‍රධාන ලෙසම ශාකවලට ඇතුල් වෙන්නේ කුඩිත්තන් වැනි රෝග වාහක කෘමීන් මගින්. ඒ කියන්නේ දරුවනේ මෙවැනි කෘමීන් රෝගී ශාකයක යුෂ උරා බී පසුව නිරෝගී ශාකයක යුෂ උරා බොන විට නිරෝගී ශාකයටද මෙම වෛරස් හා ෆයිටොප්ලාස්මා ඇතුල් වෙනවා. මීට අමතරව ශාකවල තුවාල තුලින් හා උපකරණ මගින්ද වෛරස් හා ෆයිටොප්ලාස්මා ශාකයට ඇතුල් වෙන්න පුළුවන්. දරුවනේ, අපි දැන් මෙම ව්‍යාධි ජනකයන් ශාකයට ඇතුල් වූ පසු ඇති කරන රෝගවල ලක්ෂණ වෙන වෙනම කතා කරමු. ඔබට මෙම රෝග ලක්ෂණ A4 කොළයක වගුවක් මගින් දිලීර, වෛරස්, බැක්ටීරියා ආදී ලෙස වෙන වෙනම පේළි වෙන් කර සංසන්දනාත්මකව ලිවිය හැකිනම් මෙම කරුණු ඔබට මතකයේ රඳවා ගැනීම වඩාත් පහසු වෙනවා. දැන් එසේ ඔබට ලිවීමට අපහසු නම් මෙම පාඩම අවසන් වූ විගස ඔබගේ 10 ශ්‍රේණිය කෘෂි හා ආහාර තාක්ෂණ පෙළ පොත පරිහරණය කරමින් එම වගුව සකසන්න. අපි මුලින්ම කතා කරමු දරුවනේ දිලීර රෝගවල පොදු ලක්ෂණ පිළිබඳව. දිලීර රෝග පැවතෙන විට ශාකවල පුල්ලි ඇතිවීම, අංගමාරය, මැලවීම, gadu දක්නට ලැබීම, පටක තෙත් හෝ වියලි කුණු වීමට ලක්වීම, මලකඩ ඇතිවීම හා පිටිපුස් ඇතිවීම වැනි රෝග ලක්ෂණ අපිට දකින්න පුළුවන්. මෙම රෝග ලක්ෂණ සහිත ශාක කොටස්වල රූප සටහන් ඔබගේ 10 ශ්‍රේණිය පෙළ පොතේ ඇතුළත් වෙනවා. පාඩම් කරන විට මෙම රූප සටහන්ද නිරීක්ෂණය කරමින් පාඩම් කිරීම වැදගත්. හොඳයි, අපිට ඇතැම් භෝගවල බහුලව දක්නට ලැබෙන දිලීර රෝග තමයි දියමලන් කෑම සහ ඇන්ත්‍රැක්නෝස් රෝගය. මීළඟට අපි බලමු දරුවනි බැක්ටීරියා රෝගවල රෝග ලක්ෂණ පිළිබඳව. බැක්ටීරියා රෝගවල පොදු රෝග ලක්ෂණ ලෙස පුල්ලි ඇතිවීම, අංගමාරය, මැලවීම, මෘදු කුණුවීම, ගැටිති හෝ කබළු ඇතිවීම දකින්න පුළුවන්. එසේම බැක්ටීරියා ආසාදිත ශාක කොටසක් කපා ජලබඳුනක ගිල්ලූ විට බැක්ටීරියා යුෂය ජලයට වැස්සෙන ආකාරය අපිට බලා ගන්න පුළුවන්. හිටුමැරීම නම් රෝගය සොලනේසියා කුකබිටේසියේ කුලවල භෝගවලට බහුල වැළඳෙන බැක්ටීරියා රෝග. මීළඟට අපි බලමු වෛරස් රෝග ඇතිවීමේදී පෙන්වන පොදු රෝග ලක්ෂණ මොනවාද කියලා. ඒවා තමයි දරුවනේ පත්‍ර කහපාට වීම, ශාක කුරු වීම, පත්‍ර නාරටි බේරීම, පත්‍ර විචිත්‍රය හෝ පත්‍ර සෙව්වන්දියක් ඇතිවීම. උදාහරණයක් ලෙස වෛරස් මගින් ඇතිකරන පත්‍ර විචිත්‍රය කුකබිටේසියේ කුලයේ භෝග ඇතුළුව බණ්ඩක්කා, මිරිස්, පැපොල්, දුම්කල ආදී භෝගවලට වැළඳීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම කෙසෙල් වල දක්නට ලැබෙන වඳ පීදීමත් වෛරස් මගින් ඇති කරන රෝගයක්. මෙම රෝගයේ පාලනයට රෝගී ශාක උදුරා පිළිස්සීම සිදු කළ හැකි. වටපණුවන් එළවලු, පළතුරු, ධාන්‍ය ඇතුළු බොහෝ භෝගවලට හානි සිදු කරනවා. වටපණුවන් භෝගවලට හානි කළ විට මුල්වල ගැටිති ඇතිවීම, මුල් මත ලප ඇතිවීම, පත්‍ර කහපැහැවීම හා කුඩා වීම, පත්‍ර සංඛ්‍යාවේ අඩුවක් සිදුවීම සිදුවෙනවා. ඒ වගේම ක්‍රමයෙන් ශාක දුර්වල වීමත් දක්නට ලැබෙනවා. දරුවනේ, ශාකවල බොහෝ විට දක්නට ලැබෙන වටපණ රෝගයක් තමයි මූල ගැටිති රෝගය. මෙම මුල් ගැට රෝගයේ පැවතීමේදී දක්නට ලැබෙන ප්‍රධාන රෝග ලක්ෂණයක් තමයි මුල්වල ගැටිති ඇතිවීම. මෙහි මූල ගැටිති ඇතිවීමට අමතරව කලින් සඳහන් කළ වටපණ රෝගවල පොදු රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් මතුවීමට පුළුවන්. මීළඟට අපි සාකච්ඡා කරමු දරුවනේ ෆයිටොප්ලාස්මා එහෙම නැත්නම් මයිකෝප්ලාස්මා ජීවීන් මගින් ඇති කරන රෝගවල පොදු ලක්ෂණ පිළිබඳව. මෙහිදී පොදු රෝග ලක්ෂණ ලෙස පුෂ්ප වෙනුවට එම ස්ථානවල කොළපැහැති පත්‍ර සෙව්වන්දියක් ඇතිවීම, කොළපැහැයෙන් පුෂ්ප හට ගැනීම, පත්‍ර කහපැහැවීම, ශාක කුරුවීම අසාමාන්‍ය ලෙස එක් ස්ථානයකින් අතුබෙදී ඉදලක ස්වරූපයක් ගැනීම ආදිය සිදුවෙන්න පුළුවන්. මා අවසානයේට පැවසූ ඉදලක ස්වරූපය ගැනීම විචර්ස් බ්‍රූම් ලෙස හඳුන්වනවා. විචර්ස් බ්‍රූම් රෝග ලක්ෂණ ඇතිවීම රටකජු හා රෝසවල දකින්න පුළුවන්. මීළඟට අප සාකච්ඡා කරනවා දුවේ පුතේ වැදගත් මාතෘකාව. ඒ තමයි ශාක රෝග පාලනය. ඔබ දන්නවද දරුවනේ, ශාකයකට රෝගයක් වැළඳීමට නම් සාධක තුනක අන්තර් සම්බන්ධතාව වැදගත් වෙනවා. මේවා ත්‍රිකෝණයක කොන් වලින් දක්වන්න පුළුවන්. මේ නිසා මෙය රෝග ත්‍රිකෝණය ලෙස හඳුන්වනවා. ඉතින් මේ රෝග ත්‍රිකෝණයේ කොන්වල රෝගකාරකයාට හිතකර පරිසරය, ධාරක ශාකයේ සහ රෝගකාරකයා යන සාධක තුන සටහන් වෙනවා. දුවේ පුතේ, රෝගයක් වැළඳීමට මෙම සාධක තුන සම්පූර්ණ විය යුතු නම් අපි මෙම සාධක වලට බාධා ඇති කළොත් ශාක රෝග පාලනය කිරීම පහසු වෙනවා. එහෙනම් අපි භෝග රෝගී කරවන රෝගකාරක ගහණය අඩු කිරීම, ධාරක ශාකයේ මත රෝගකාරකයා වර්ධනය වීමට බාධා පැමිණවීම හා රෝගකාරකයාට අහිතකර පරිසරයක් නිර්මාණය කිරීම වැනි උපාය මාර්ගවලින් ශාක රෝග පාලනය කරන්න පුළුවන්. එහෙනම් දරුවනේ, අපි මුලින්ම සාකච්ඡා කරමු රෝගකාරකයන්ගේ ගහණය අඩු කරන ආකාරය ගැන. රෝගකාරකයාගේ ගහණය අඩු කිරීම අවස්ථා දෙකකදී සිදු කරන්න පුළුවන්. එකක් තමයි වගා භූමිය තුළ පවතින රෝගකාරකයාගේ ගහණය අඩු කිරීම. අනිත් අවස්ථාව තමයි රෝගකාරකයින් පිටතින් වගා භූමියට ඇතුල් වීම වැළැක්වීම. වගා බිමේ පවතින රෝගකාරකයාගේ ගහණය අඩු කිරීමට නම් රෝගී ශාක කොටස් හෝ රෝගී ඉපැණි වගා බිමෙන් ඉවත් කර පුළුස්සා විනාශ කිරීම, පස ජීවාණුහරණය කිරීම, දිලීර නාශක හෝ වටපණු නාශක යෙදීම සිදු කරන්න පුළුවන්. නමුත් මතක තියාගන්න දරුවනේ, බැක්ටීරියා, වෛරස් හෝ ෆයිටොප්ලාස්මා රෝග රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් පාලනය කරන්න නම් බැහැ. දෙවන අවස්ථාව වන රෝගකාරකයින් පිටතින් වගා භූමියට ඇතුල් වීම අවම කිරීමට නම් නිරෝගී රෝපණ ද්‍රව්‍ය භාවිතය, බීජ ප්‍රතිකාර කිරීම, කීඩෑවන් සුදුමැස්සන් ආදී රෝගවාහක කෘමීන් විනාශ කිරීම, අවට පරිසරයේ ඇති ධාරක වල් පැලෑටි විනාශ කිරීම, ආරක්ෂිත ගෘහ තුල භෝග වගාව හා ශාක නිරෝධායන පිළිවෙත් අනුගමනය කිරීම කරන්න පුළුවන්. මීළඟට අපිට රෝග ත්‍රිකෝණයේ ධාරක ශාකයේ ශක්තිමත් කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරමු. දරුවනේ, ධාරක ශාකයක් කියන්නේ පලිබෝධකයා වැඩෙන, එහෙමත් නැත්නම් යැපෙන ශාකය. භෝග වගාවේදී රෝගකාරකයින් සඳහා අප වගා කරන භෝගයේද ධාරක ශාකයක් වෙනවා. ඉතින් ධාරක ශාක මත රෝගකාරකයන් වර්ධනය වීම වැළැක්වීම සඳහා ප්‍රතිරෝධී ප්‍රභේද වගා කිරීම, ශාකයේ මතට තුලිත පොහොර මිශ්‍රණයක් යෙදීම, ධාරක ශාක මුළුමනින්ම වගා බිමෙන් ඉවත් කර විනාශ කිරීම වැනි උපාය මාර්ග අනුගමනය කරන්න පුළුවන්. රෝග ත්‍රිකෝණයේ සාධකයක් ලෙස පවතින රෝගකාරකයා පාලනය කරන ආකාරය පිළිබඳව දැන් අපි සාකච්ඡා කරමු. මෙහි අපිට කරන්න පුළුවන් දෙයක් තමයි දරුවනේ, රෝගකාරකයාට ජීවත් වීමට අහිතකර පරිසරයක් නිර්මාණය කිරීම. මේ සඳහා පැල අතර පරතරය වැඩි කිරීමෙන් එක් ශාකයක සිට තවත් ශාකයකට රෝගකාරකයින් යෑමට අපහසු වෙනවා වගේම රෝගකාරක ජීවීන්ට හිතකරවන ආදතාව වැඩි පරිසරයක් ඇතිවීමද වළක්වනවා. එසේම පස්සෙන් සිදුවන ජල වහනය ක්‍රමවත් කිරීම මගින්ද දිලීර බැක්ටීරියා හා වටපණුවන් මගින් ඇතිකරවන රෝග පාලනය කරන්න පුළුවන්. දුවේ පුතේ, අපි මේ වෙනතෙක් සාකච්ඡා කළා වල් පැලෑටි හා රෝගකාරක ජීවීන් පිළිබඳව. දැන් අපි සාකච්ඡා කරමු ශාකවලට හානි පමුණුවන කෘමි පාලිබෝධකයින් පිළිබඳව. දරුවනේ, මතක තබා ගන්න, සන්ධිපාදක සතුන් අතරින් කෘමීන් වෙන්කරගන්නේ ඔවුන් හට පාද යුගල් තුනක් තිබෙනවා. කෘමීන් බිහිවන්නේ පිටතර මගින්. ඉතින් දරුවනේ, කෘමීන් පිටතරෙන් එළියට ඇවිත් පරිණත ජීවයක් දක්වා වර්ධනය වීමේදී ඔවුන් රූපීයව එකිනෙකට වෙනස් අවදි කිහිපයක් පසු කරනවා. අපි මේ ක්‍රියාවලියට කියනවා රූපාන්තරණය කියලා. කෘමීන් මේ විදිහට රූපාන්තරණය වන ආකාර දෙකක් තිබෙනවා. ඒවා තමයි පූර්ණ රූපාන්තරණය සහ අර්ධ රූපාන්තරණය. මම හිතනවා දුවල පුතාලා මේ සම්බන්ධව දැනටමත් දන්නව ඇති කියලා. පූර්ණ රූපාන්තරණයේදී බිත්තර මගින් කීටයකු ඇති වෙනවා. පසුව කීටයා පිලවෙකු බවට පත් වෙනවා. පිලවා සුහුඹුලා, එසේත් නැත්නම් පරිණත ජීවියා බවට පත් වෙනවා. මෙම පූර්ණ රූපාන්තරණය දක්වන කෘමියෙකුට හොඳම උදාහරණයක් තමයි සමනලයා. මොවුන්ගේ ජීවන චක්‍රයේ පවතින පිලා අවධිය අක්‍රිය අවධියක් ලෙස ඔවුන් ගත කරනවා. දරුවනේ, පරිසරයේ සිටින පළඟෙටියන් මකුණන් වැනි කෘමීන් අර්ධ රූපාන්තරණයක් දක්වනවා. ඔවුන්ගේ බිත්තරවලින් පිටවෙන්නේ සුහුඹුලාට බොහෝ සෙයින් සමාන එහෙත් අංග සම්පූර්ණ නොවුණු කෘමිය. එයාට අපි කියනවා ශිසුවා කියලා. පසුව ශිසුවා සුහුඹුලා බවට පත් වෙනවා. මම හිතනවා ඔබට කෘමීන්ගේ රූපාන්තරණ ආකාරය පිළිබඳව පැහැදිලි වන්නට ඇති කියලා. මීළඟට අපි බලමු දරුවනි, කෘමි පලිබෝධකයින් භෝගවලට හානි කරන්නේ කොහොමද කියලා. කෘමි කීටයන් සහ සුහුඹුල් කුරුමිනියන් ශාකපටක විකා ආහාරයට ගන්නවා. ශාකපටක කිව්වම දරුවනේ පත්‍ර, පල, කඳන්, මල්, පුෂ්ප මේ ඕනෑම ශාක කොටසක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට පුරුප්පණුව වීශාකේ කඳේ පටක විකීම මගින් ආහාරයට ගන්නවා. පණුව කියන්නේ කීට අවදිය. ඒ වගේම තමයි කුඩිත්තන් වැනි කෘමීන් ශාකපටක විද යුෂ උරාබීම සිදු කරනවා. මෙසේ ශාකපටක සිදුරු කිරීමට ඔවුන් සතුව තියුණු මුඛ උපාංග පවතිනවා. දුවේ පුතේ, ඔබ අසා ඇති ගොයම්කොළ හකුලන දලබුවා ගැන. ඔවුන් මෙහිදී සිදු කරන්නේ තම කැදලි සෑදීමට පත්‍ර හකුලුවා ගැනීම. එහෙනම් කෘමීන් භෝගවලට කරන තවත් හානිදායක දෙයක් තමයි පත්‍ර හකුලුවා ගැනීම. එසේම තමයි තව හානියක් දරුවනේ, ඇතැම් කෘමීන් වෛරස් හා ෆයිටෝප්ලාස්මා රෝගකාරකවල වාහකයන් ලෙස ක්‍රියා කරනවා. උදාහරණයක් ලෙස කෙසෙල් ගස්වල දක්නට ලැබෙන වඳපීදීමේ රෝගය ඇති කරන වෛරසය රැගෙනෙන වාහකය ලෙස කුඩිත්තන් ක්‍රියා කරනවා. භෝගවලට හානි කරන කෘමීන් මෙන්ම කෘමි නොවන සත්ව පලිබෝධ සිටින බව ඔබ දන්නවා. ඔවුන්ට උදාහරණ තමයි දුවේ පුතේ මයිටාවන්, පක්ෂීන්, ගොළුබෙල්ලන් වැනි මෘද්වංශීන් සහ ක්ෂීරපායීන්. මීළඟට අපි සාකච්ඡා කරමු කෘමි හා කෘමි නොවන සත්ව පලිබෝධ පාලනය කරන ආකාරය පිළිබඳව. මිහිදීද අවස් දෙකකදී පලිබෝධ පාලනය කරන්න පුළුවන්. ඒවා තමයි දරුවනේ, වගා භූමිය තුල දැනට සිටින පලිබෝධ සත්ව ගහණය අඩු කිරීම සහ පිටත සිට වගා භූමිය තුලට පලිබෝධ සතුන් ඇතුළු වීම වැළැක්වීම. වගා භූමිය තුල දැනට සිටින පලිබෝධ සත්ව ගහණය අඩු කිරීමට ගත හැකි පියවර පිළිබඳව අපි දැන් සාකච්ඡා කරමු. බිම්සැක සීමේදී හොඳින් පස පෙරලීම මගින් පලිබෝධ බිත්තර කීට හා පිලා අවදි විනාශ වන අතර මොවුන් කුරුල්ලන් විසින් ආහාරයටද ගනු ලබනවා. සූර්යතාපය මගින් හෝ පිලිස්සීම මගින් හෝ වෙනත් සුදුසු ජීවානුහරණ ක්‍රමයක් යොදාගෙන පස ජීවානුහරණය කිරීමෙන්ද පලිබෝධ සතුන් විනාශ වෙනවා. එසේම සමහර සතුන් අතින් ඇල්ලීමෙන් හෝ අතංගුව මගින් අල්ලා විනාශ කිරීම කරන්න පුළුවන්. ඔබ ඇතැම් විට දැක ඇති ශාක කොටස් මත පලිබෝධ බිත්තර කීට පිලා ශිෂු සුහුඹුල් අවදි සිටින අවස්ථා. එවැනි ශාක කොටස් වගා බිමින් ඉවත් කර විනාශ කිරීම සිදු කරන්න ඕනේ. භෝගය හැරුණු විට පලිබෝධකයන් විසින් ආහාරයට ගන්නා වෙනත් ශාක අපි හඳුන්වනවා විකල්ප ධාරක ශාක ලෙස. මෙම විකල්ප ධාරක ශාකද වගා භූමියේ හෝ අවට ඇත්නම් ඒවාද ඉවත් කළ යුතු වෙනවා. එසේම ඔබ අසා ඇති සත්තු පලිබෝධ පාලනය සඳහා විවිධ උගුල් වර්ග භාවිතා කරනවා. උදාහරණයක් ලෙස කෘමි ආකර්ෂණය කරන ආලෝක උගුල්, තකයවැනි ශබ්ද උගුල් සහ කෘමීන් ආකර්ෂණය කර විනාශ කිරීමට යොදා ගන්නා ෆෙරමෝන උගුල්. දුවේ පුතේ, ඔබ දන්නව ඇති දහස්පෙතිය සූර්යකාන්ත ආදී ශාක කෘමි විකර්ෂක ශාක ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ මෙම දහස්පෙතිය වගේ ශාකයක පවතින සුවඳට කෘමීන් ආකර්ෂණය වන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට පැංගිරි තෙල් ආලේප කරනවනේ. පැංගිරි තෙල් කියන්නේ මදුරුවන්ට විකර්ෂකයක්. ඒ වගේම තමයි මේ දාස්පිටිය වගේ කෘමි විකර්ෂක භෝග පාති මායිම් වල සිටුවීමෙන් අනෙකුත් භෝගවලට කෘමීන්ගෙන් සිදුවන හානි අඩු කරගන්න පුළුවන්. මීට අමතරව පලිබෝධ සතුන්ගේ ස්වභාවික සතුරන් බෝ කර පරිසරයට මුදා හැරීම, මීයන් වැනි සතුන් පාලනයට ඇම තැබීම, පතෝල වගේ භෝගවල පල පොලිතින් මගින් ආවරණය කිරීම, පරිසර හිතකාමී පලිබෝධනාශක යෙදීමත් සිදු කරන්න පුළුවන්. පරිසර හිතකාමී පලිබෝධනාශක වලට උදාහරණ කීපයක් මා සඳහන් කරන්න. කොච්චි සාරය, සුදු ලුණු සාරය, භූමි තෙල් සහ සබන් දියර මිශ්‍රණය, දුම්කල තැඹු ජලය ආදිය පරිසර හිතකාමී පලිබෝධ නාශක ලෙස හඳුන්වන්න පුළුවන්. මා කලින් සඳහන් කළ පලිබෝධ පාලන ක්‍රම මගින් සත්ව පලිබෝධ පාලනය කිරීම අපහසු නම් පමණක් රසායනික ද්‍රව්‍ය යෙදීම මගින් පලිබෝධ පාලනය කරන්න පුළුවන්. මෙහිදී කෘමීන් මර්ධණයට කෘමිනාශකද, මයිටාවන් මර්ධණයට ඇකරිනාශකද යොදාගනු ලබනවා. මෙම රසායනික පලිබෝධනාශක ක්‍රියාකාරී වන ආකාර තුනක් තිබෙනවා. ඒවා තමයි දරුවනේ ස්පර්ශ විෂ. මෙම විෂ කෘමියාගේ ශරීරයේ ස්පර්ශ වූ විට කෘමියා මිය යනවා. අනෙක් විෂ වර්ගය ආමාශගත විෂ. මෙහි රසායනික ද්‍රව්‍ය නැත්නම් විෂතවරුණු ශාක පටක ආහාරයට ගත් විට කෘමියා මිය යනවා. අවසාන ආකාරය තමයි සංස්ථානික විෂ. මෙහිදී විෂ ද්‍රව්‍ය ශාකවලට අවශෝෂණය වී ශාකය පුරා ගමන් කරනවා. එම ශාක කොටස් ආහාරයට ගැනීම නිසා කෘමීන් මිය යාම සිදු වෙනවා. අපි මේ වනතෙක් කතා කරා ශේෂ්ත්‍රය තුළ සිටින සත්තු පලිබෝධ පාලනය කරන ආකාරය පිළිබඳව. මීළඟට දුවේ පුතේ අපි කතා කරමු පිටත සිට වගා භූමියට ඇතුළු වන පලිබෝධ සතුන් එසේ වගා භූමියට ඇතුල් වීම වළක්වන්නේ කොහොමද කියලා. මේ සඳහාත් අපිට පලිබෝධ සතුන්ට ප්‍රතිරෝධී ප්‍රභේද වගා කිරීම, පලිබෝධකයන්ගෙන් තොර පිරිසිදු රෝපණ ද්‍රව්‍ය භාවිත කිරීම, භෝගවලට සමතුලිත පෝෂණයක් සැපයීම, ටකය, දියහොල්මන ආදී විකර්ෂක ක්‍රම භාවිතය, නිරෝධායන පනත් ක්‍රියාත්මක කිරීම, ආරක්ෂිත ගෘහ තුල භෝග වගා කිරීම ආදී උපක්‍රම භාවිතා කරන්න පුළුවන්. දුවේ පුතේ, අපි මේ වනතෙක් කතා කළ ප්‍රධාන පලිබෝධ කාණ්ඩ තුනවන වල්පැලෑටි, රෝගකාරක ජීවීන් එහෙම නැත්නම් ව්‍යාධි ජනකයන් සහ කෘමිහා කෘමිනවන සතුන් පිළිබඳව. පොදුවේ මෙම කාණ්ඩ තුන පලිබෝධ ලෙස හඳුන්වන බව ඔබට අවබෝධ වෙලා ඇති. මේ සියලු පලිබෝධ කාණ්ඩ මර්ධනයට සුදුසු රෝපණ ද්‍රව්‍ය තේරීම මනා බිම් සැකසීම ආදී ශස්්‍ය විද්‍යාත්මක ක්‍රම භාවිතා කරන්න පුළුවන්. ශස්්‍ය විද්‍යාත්මක ක්‍රම කියන්නේ දරුවනේ භෝග වගාව ආරම්භයේ සිට අවසානයේ දක්වා පලිබෝධ පාලනය සඳහා සිදු කරන විවිධ කෘෂිකාර්මික කටයුතු. එසේම අතින් හෝ යම් උපකරණයක් භාවිතයෙන් වගා භූමියේ පලිබෝධ ඉවත් කරන්න පුළුවන්. මෙවැනි ක්‍රම යාන්ත්‍රික පලිබෝධ පාලන ක්‍රම ලෙස හඳුන්වනවා. එසේම තවත් ජීවියෙක් යොදාගෙන පලිබෝධකයින් පාලනය කිරීම සිදු කරනවා නම් එය ජෛව විද්‍යාත්මක ක්‍රමය ලෙස හඳුන්වනවා. උදාහරණයක් ලෙස මා කලින් පැවසුවා ඔබට මතක ඇති පොල් වගා භූමිවල වල් පැලෑටි වර්ධනය පාලනය කිරීමට ඒවා ගවයින් ලවා උලා කෑමට සලස්වනවා. එසේම පලිබෝධ පාලනයට ශාක නිරෝධායනය සහ සංරක්ෂණ අනපනත් අනුගමනය කිරීම විවස්ථාපිත ක්‍රම ලෙස හඳුන්වනවා. පලිබෝධ පාලනයට රසායනික පලිබෝධ නාශක භාවිතා කරනවා නම් එය රසායනික ක්‍රමය ලෙසත් හඳුන්වනවා. දරුවනේ, මම දැන් ඔබට පැහැදිලි කළේ ප්‍රධාන පලිබෝධ පාලන ක්‍රම සහ ඒවා කරන ආකාරය පිළිබඳව. එම ප්‍රධාන පලිබෝධ පාලන ක්‍රම පහ මම නැවත සඳහන් කරන්නම්. ශස්්‍ය විද්‍යාත්මක පලිබෝධ පාලන ක්‍රම, යාන්ත්‍රික පලිබෝධ පාලන ක්‍රම, ජෛව විද්‍යාත්මක පලිබෝධ පාලන ක්‍රම, රසායනික ක්‍රම හා විවස්ථාපිත ක්‍රම. මම දැන් ඔබට තවත් පලිබෝධ පාලන ක්‍රමයක් ගැන කියලා දෙනවා. ඒ තමයි දුවේ පුතේ ඒකාබද්ධ පලිබෝධ පාලනය. ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රමයේදී කලින් මා සඳහන් කළ යාන්ත්‍රික, ශස්්‍ය විද්‍යාත්මක, ජෛව හා විවස්ථාපිත ක්‍රම අතරින් දෙකක් හෝ කිහිපයක් උචිත අවස්ථාවලදී පලිබෝධ පාලනයට යොදා ගන්නවා. නමුත් මෙම ක්‍රම භාවිතයෙන් පලිබෝධ ගහණය හානිදායක මට්ටමට පහලින් තබා ගත නොහැකි නම් පමණක් රසායනික පලිබෝධ පාලන ක්‍රම භාවිතා කරනවා. මෙසේ පලිබෝධ පාලන ක්‍රම කිහිපයක් එකවර භාවිතා කරමින් රසායනික ද්‍රව්‍ය අවම ලෙස භාවිතා කරමින් සිදු කරන පලිබෝධ පාලනය ඒකාබද්ධ පලිබෝධ පාලනය ලෙස හඳුන්වනවා. මේ ආකාරයටම ප්‍රධාන පලිබෝධ ආකාර තුනම පාලනය කිරීමට ඒකාබද්ධ වල්පැලෑටි පාලන ක්‍රම, ඒකාබද්ධ රෝග පාලන ක්‍රම හා ඒකාබද්ධ කෘමි පාලන ක්‍රම වෙන වෙනම අනුගමනය කරන්න පුළුවන්. මීළඟට දුවේ පුතේ අපි කතා කරමු රසායනික පලිබෝධ නාශක වර්ගීකරණය කරන ආකාරය පිළිබඳව. රසායනික පලිබෝධ නාශක ආකාර දෙකකට වර්ග කරන්න පුළුවන්. ඒවා තමයි දරුවනේ පාලනය කරන පලිබෝධ වර්ගය අනුව සහ ඒවාගේ භෞතික ස්වභාවය අනුව. පලිබෝධ වර්ගය අනුව පලිබෝධ නාශක, වල් නාශක, දිලීර නාශක, කෘමි නාශක, ඇකරි නාශක, ගොළුබෙලි නාශක සහ වටපණු නාශක ලෙස වර්ග කළ හැකි. පලිබෝධ නාශක පවතින භෞතික ස්වභාවය අනුව ජලීය ද්‍රාවණ, සාන්ද්‍ර තෛලෝද, ඉසින කුඩු, ජලයේ දියකර ඉසින කුඩු හා කැට ලෙස වර්ග කරන්න පුළුවන්. දරුවනේ හැම විටම මතක තබාගත යුතු වෙනවා පලිබෝධ පාලනයේදී නොහැකිම අවස්ථාවලදී පමණයි රසායනික පලිබෝධ නාශක භාවිතා කරන්නේ. එයට හේතුව තමයි රසායනික පලිබෝධ නාශක භාවිතා කිරීමෙන් ස්වභාවික පරිසරයට ගැටලුකාරී තත්ත්ව ඇතිවීමට හැකියාවක් තිබෙනවා. එනම් යොදනු ලබන පලිබෝධ නාශක මගින් වගා භූමියේ හිතකර පැලෑටි හා සතුන් විනාශ වී යන්න පුළුවන්. එවිට ස්වභාවික පරිසරයේ ජෛව සමතුලිතතාව බිඳී යනවා. ඒ වගේම තමයි මෙම රසායනික පලිබෝධනාශක ජල මූලාශ්‍රවලට එකතු වීමෙන් එම ජලය පරිභෝජනය කරන ජනතාවට සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි. තවත් දෙයක් තමයි දරුවනේ පලිබෝධනාශක ඉසීමෙන් පසු ඒවාගේ නියමිත ආරක්ෂාකාරී කාලය ගත කිරීමට පෙර ඒවා නෙලා වෙළඳපොළට යැමීම ඇතැම් විට ගොවීන් සිදු කරනවා. එවිට මේවා පරිභෝජනය කිරීමෙන් අපේ ඇඟට අහිතකර රසායනික ද්‍රව්‍ය ඇතුළු වී පිළිකා සහ වකුගඩු රෝග ඇතිවන්නට පුළුවන්. මෙන්න මේ වගේ හේතු නිසා රසායනික පලිබෝධනාශක භාවිතා කිරීම අවම කිරීම ඉතා වැදගත් වෙනවා. අපි පලිබෝධනාශක ඉසින විට අනුගමනය කරන්න ඕන පිළිවෙත් තියෙනවා. ඉන් කිහිපයක් මා සඳහන් කරන්නම්. පලිබෝධ හානියට ඉතාමත් සුදුසු පලිබෝධ නාශක තෝරා ගැනීම, කුඩා ළමුන්ට ගත නොහැකි පරිදි ආරක්ෂාකාරී ස්ථානවල පලිබෝධ නාශක ගබඩා කිරීම, පලිබෝධ නාශක ඉසින්නා මුළු ශරීරයම ආවරණය වනසේ ආරක්ෂාකාරී ඇඳුමකින් සැරසී සිටීම, සුළං හමන දිශාවට ලම්බකව ගමන් කරමින් සුළඟ හමන දිශාවට නොසලේ යොමු කර පලිබෝධ නාශක ඉසීම නිමව පසු හිස් බෝතල් වැළලීම, පලිබෝධනාශක දියර ඉසිනේ සෝදා ජලමාර්ගවලට නොදැබීම ආදී පියවර අනුගමනය කිරීම ඉසින්නාගේ මෙන්ම අන් අයගේ පරිසරයේ සුරක්ෂිත බව තහවුරු කරනවා. ඉතින් දරුවනේ, අද අපි කතා කරා භෝගවලට හානි කරන පලිබෝධ වර්ග මොනවද කියලා. ඒත් එක්කම එම පලිබෝධ හානි වළක්වන ආකාරය පිළිබඳවත් සාකච්ඡා කළා. දරුවනේ මේ පාඩම ඔබ අදම කියවා පාඩම් කිරීමේ පහසුව සඳහා කෙටි සටහනක් සාදා ගැනීමට හැකිනම් ඔබට අපොස සාමාන්‍ය පෙළ විභාගයට මෙම පාඩමෙන් ලැබෙන ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීමට පහසුවක් වේවි. මොකද මේ පලිබෝධ පාලනේ පාඩමේ සතුන්ගේ හා විවිධ රෝගකාරකයින්ගේ නම් සහ ඔවුන්ගේ හානි පිළිබඳව සඳහන් වන නිසා. ආදරණීය දුවේ පුතේ, ඔබ ප්‍රවේශයෙන් ගෙදරටම වෙලා ඉන්න. ඔබට නිරෝගිමත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මා අදට කෘෂි හා ආහාර තාක්ෂණ පාඩමෙන් ඔබෙන් සමු ගන්නවා.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ කෘෂි හා ආහාර තාක්ෂණයේ පාඩම ඔබට කියලා දුන්නේ බලකැටුව සුගතශ්‍රී ද්විතීක විද්‍යාලයේ KK සමරකෝන් ගුරුමෑණියන්.